ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න කරු අනුර දිසානායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මෙහි නිසිතවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය අක්‍රමවත්භාවයේ හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දත්තවල පෞද්ගලික ආරක්ෂාව සහ පුරවැසි දත්ත පද්ධතියේ ප්‍රවේශයේ වෙනත් රටකට පැවරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වයංභාවයේ අවදානම ලක්වීමේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරන කැමැත්ත. ශ්‍රී ලංකාව ස්මාර්ට් ජාතිය බවට පත් කරන බව කියමින් සැලසුම් කරන ලද ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අවධිය පවතිනවා. සමස්ත ව්‍යාපෘතිය ඇස්තමේන්තුව වටිනාකම රුපියල් බිලියන 41.5ක් වන අතර එයින් රුපියල් බිලියන 22.33ක ප්‍රමාණයක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් වනවා. ඉතිරි මුදල දැරිය යුතු වන්නේ ශ්‍රී ලංකා රජයේ. එම රුපියල් බිලියන 18.72ක මුදල සොයා ගැනීමේ අර්බුදයක් වන බැවින් වියදම් අඩු කරගනිමින් රුපියල් බිලියන 10.73ක ශ්‍රී ලංකා දායකත්වයෙන් 2024 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. ඒ කියන්නේ ඉන්දියානු ආධාරයකුත් ශ්‍රී ලංකා ඒකාබද්ධාර මුදලේ මුදල් ඒකාබද්ධව 2024දී මේ ව්‍යාපෘතිය අවසන් කිරීමේ ඉලක්කයක් තිබෙනවා. කෙසේ වුද මෙහි ගැටලුකාරී තත්ත්වය වන්නේ ව්‍යාපෘතියේ ප්‍රධානතම කොටස වන ක්‍රියාත්මක කිරීමේ ආයතනය තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය. මේ සඳහා අපි ආයතනය තෝරා ගන්න ඕන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා 2021 ජූලි මාසයේ ආරම්භ කළ ලද ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමේ කටයුත්ත අවසන් වී එයින් වසර දෙකකට පසුව 2023 මැයි මාසයේ 8 දින ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ කරනු ලැබුවා. මෙහිදී ටෙන්ඩර් අවසන් කරනු ලබන දිනයේ ලෙස සඳහන් වූයේ මේ ටෙන්ඩරේ ඉස්සරලම සඳහන් කරනවා 2023 ජූලි මාසයේ 3 කියලා. නැ පසුවය අගෝස්තු මාසයේ 14 දින දක්වා දීර්ඝ කරනවා. ඉන්පසු එම අවසන් කරනු ලබන දිනය ජූලි 18 දිනේ දක්වා ආයෙ වෙනස් කරනවා. ඉන්පසු නැවත එම දිනය අගෝස්තු 1 දක්වා දීර්ඝ කරනවා. ඉන්පසු තවත් දිනයකින් දීර්ඝ කොට අගෝස්තු 2 දක්වා කල්තමුන් ලබනවා. ඒ කියන්නේ මෙම ටෙන්ඩරේ අවසන් කිරීමේ දිනය ගරු නියෝජ්‍ය කතානායකතුනි අවස්ථා ගණනාවකදී දිගින් දිගටම වෙනස් වෙලා තිබෙනවා. ඒක වැදගත්ම දේ තමයි අවසානයේදී අගෝස්තු මාසයේ 14 තිබුණු දිනය අගෝස්තු මාසයේ 1 දක්වා වෙනස් කරලා නැවත දවසකින් 2 දක්වා වෙනස් කරනවා. එතකොට මේකේ සමාන ලෙස තරගකරුවන්ට ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීම සඳහා තිබෙන ප්‍රවිෂ්ඨ වීමේ අයිතියට බාධා කරලා තිබෙනවා. ඉන්පසුයේ තවත් දිනයකින් දීර්ඝ කොට අගෝස්තු මාසයේ 2 දින කල්තමු ලැබුවා. මෙම කාලයේ අඩු වැඩි කිරීම තුළ පවා යම් සැක සහිත තත්ත්වයක් තිබෙනවා. ඒ මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ටෙන්ඩර ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ලියවිලි සමාගම් 7ක් විසින් අරගෙන ගියා. නමුත් අවසානයේදී ඉදිරිපත් වෙලා තියෙන සමාගම් 2ක් විතරයි. මොකද 14 වෙනිදා දිනිය දක්වා තිබුණා නම් ආදන්නේ නැහැ අනිත් සමාගම් ඉදිරිපත් කරයිද නැද්ද කියලා. නමුත් අගෝස්තු 14 දක්වා දිනිය තිබුණා නම් තවත් සමාගම් වලට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. ඔවුන් ටෙන්ඩර් ලියවිලි අරගෙන ගිහිල්ලා තිබුණට ඔවුන් ඉදිරිපත් කරන්න බැරි වුණා. මොකද හදිසියේම දිනය 1 දක්වා වෙනස් කරලා නැවත 2 දක්වා වෙනස් කිරීම. ඒ නිසා ඉතාමත් පැහැදිලිව මෙම දින වෙනස් කිරීම ඇතුළේ තියෙනවා. තමන් විසින් තෝරා ගන්නා ලද සමාගම් කීපයකට පමණක් අවස්ථාව ලබා දීමේ අරමුණක් මෙම ටෙන්ඩරය අවසන් කිරීමේ දින වෙනස් කිරීමෙන් ඇති වී තිබෙනවාද කියන සාධාරණ සැකය. අගෝස්තු 2 දින ටෙන්ඩරය අවසන් වෙද්දී ලන්සු පත්‍රිකා මිල දීගෙන තිබූ 7 අතරින් තමන්ගේ මිල ගණන් සහිත ලන්සු ඉදිරිපත් කරන ලැබ තිබුණේ ආයතන 2ක් පමණි. මෙම තත්ත්වය ඇති වූයේ ටෙන්ඩරයට අදාළ දැඩි පිරිවිතර කොන්දේසි සහ විශේෂයෙන් ඉන්දියානු පද්ධති මෙහෙයුම්කරුවන්ට පමණක් සම්පූර්ණ කළ හැකි තාක්ෂණික තත්ත්වයන් ඇතුළත් වී තිබෙන නිසා බව සඳහන් වෙනවා. විශේෂයෙන් පදනම් හැඳුනුම්පත්, ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ID එකක් ව්‍යාපෘතිය සතු වීම යන කොන්දේසි ඉන්දියාවෙන් පිටත සමාගම් වලට නව සංකල්පයක් බව ප්‍රකාශ වෙනවා. එසේම අසීමිත වගකීම් පිළිබඳ කොන්දේසියද බොහෝ ඉල්ලුම්කරුවන් ඉවත් කිරීමට හේතු වුණා. විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ටෙන්ඩර් වලදී මේ ටෙන්ඩරය සඳහා පිරිවිතරයන් වලදී තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මේට විශේෂ පිරිවිතරයක් ඇතුළු කරනවා. විශේෂ පදනම් හැඳුම්පත් ෆවුන්ඩේෂන් ID ව්‍යාපෘතියක් ඔවුන් සතුව තියෙන්න ඕන කියලා. ඒතකොට සමාගම් විශාල ප්‍රමාණයකට, ඒක ඇත්තටම ඉන්දියානු සමාගම් කීපයකට විතරයි තියෙන්නේ, එනිසා පළමුවෙන්ම මේ පිරිවිතරයන්ගෙන් ඉන්දියානු සමාගමක් දෙකක් තෝරා ගැනීමේ අපේක්ෂාව තිබුණු බව ඉන් හැඟ වෙනවා. අවසානයේදී ලංසු ඉදිරිපත් කොට ඇත්තේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සහ ප්‍රෝටීන් යන සමාගම දිත්වයයි. එතකොට සමාගම් දෙකයි දැන් අවසානයේදී ඩොකියුමන්ට්ස් ඉදිරිපත් මේ ටෙන්ඩර් ඉදිරිපත් කළා තිබෙනවා. මේන් ප්‍රෝටීන් සමාගමද අපේක්ෂිත කොන්දේසිල සඳහන් පදනම් හැදුපත් ක්‍රියාවලිය අත්දැකීම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද ප්‍රෝටීන් සමාගමට කරන්න පුළුවන්කම තිබෙනවා මෙම පදනම් හැඳුනුම්පත් ව්‍යාපෘතියක් ඔවුන් සතුව දීර්ඝ කාලයක් නොපැතීම තුළ සාධක මත අවසානයේදී මෙම මැඩ්‍රාස් කියන සමාගම තෝරාගන්න. කවුද මේ මැඩ්‍රාස් කියන සමාගම? අනතුරු ඉතුරු වන ඉන්දියාවේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර් සමාගම අපේක්ෂිත කොන්දේසි තුළ සිටියද ඔවුන් විසින් පිලිපීන රජය වෙනුවෙන් සිදු කළ හැඳුනුම්පත් ව්‍යාපෘති අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව 2021 වසරේ පිලිපීන පුරවැස කණ්ඩායමක් විසින්ද 2022 වසරේ පිලිපීන රජය විසින්ද නඩු පවරා තිබෙනවා මේ මැඩ්‍රාස් කියන සමාගමට. එසේම මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම මේ වන විටද ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන ගණනක අලාභය සිදු කිරීමට අදාළ කෘප්‍රකට සමාගමක් ඒක. ඔබතුමා දන්නවා පසුගිය 2016 කාලේ මත්පැන් බෝතල්වල ඇලවීම සඳහා ඉස්ත්‍රිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා දී තිබුණේ මේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට. එම ටෙන්ඩරයේද මාස කීපෙකින් අවලංගු කර නැවත වැඩි මිලකට එම සමාගමට ලබා දීම සිදුවීමක් නිසා රජයට රුපියල් බිලියන 1.1ක් පාඩු බවට චෝදනා එල්ල වෙනවා. ඒක දීලා නැවත මිල වැඩි කරලා එම සමාගමට ලබා දුන්නා. එම ඉස්ත්‍රිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් බිලියන 60ක එකන් රුපියල් බිලියන 60ක් රුපියල් කෝටි 6000ක සුරාබදු අහිවීමෙන් පාඩු සිදුව බව පසුගිය දෙසැම්බර් මාසයේ අධිකරණ අමාත්‍යවරය විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ වගේම මෙම ඉස්ත්‍රිකර රාසිද්ධ වෙන ගනුදෙනු ඉතාමත් දත්ත තොරතුරු සහිත මා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මත්පැන් සඳහා නිකුත් කළ ඉස්ත්‍රිකරයක විවිධ ව්‍යාජ ඉස්ත්‍රිකර නිර්මාණය කරලා ප්‍රධාන වශයෙන් අපේ ආරක්කු සමාගම් දෙකක් විසින් බදු වංචාවේ යෙදෙනවා. ඒට නිසි රැකවරණයක් දෙන්න මෙම මැඩ්‍රාස් සිකුරු සමාගම අසමත් වී තිබෙනවා. විසින් මත්පැන් නිෂ්පාදකයන්ට හොර රහසි ඉස්ටිකල් විතරක් නෙවෙයි. එසේම බදු මැගහැරීම සඳහා එම සමාගම විසින් මත්පැන් නිෂ්පාදකයන්ට හොර රහසි ඉස්ටික අලෙවි කිරීමේ සිදුවේ කෙන්‍යාවෙන්ද වාර්තා වී තිබුණා. කෙන්‍යාවේ රටද මෙම ඉස්ටිකර් මුද්‍රණය කිරීමේ කටයුතු භාරගෙන තිබු මේ මැඩ්‍රාස් සමාගම එහි වෙළඳපොළට හොරෙන් මේ ඉස්ටික විකුණුනා කියලා චෝදනාවක් අද කෙන්‍යාවෙන්ද මෙම සමාගමට එල්ල වී තිබුණා. එසේ මේ වන විට කෙන්‍යාව සූඩානය සහ ලයිබීරියාව වැනි රටවල් ගණනාවක් සැකකටයුතු ගනුදෙනු හේතුවෙන් මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම පොදු අසාධු ලේඛනයට ගත කර තිබෙනවා. බ්ලැක් ලිස්ට් කරලා තියෙන රටවල් ගණනාවක මේ සමාගම. මෙම තත්ත්වයේ තුල මෙම සමාගමම ඉලක්ක කරගෙන මෙම ටෙන්ඩරේ ප්‍රදානය කරේ ඇයි කියන එක මම දැනගන්න කැමතියි. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සඳහා හැදුවා ඒකාබද්ධ ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක්. ගරු රාජ්‍ය අමාත්‍යතුමත් ඒකාබද්ධ ව්‍යාපෘති කළමනාකරණ කමිටුවේ සභාපති සාමාජිකයි. හැබැයි මේ විෂය මේ අමාත්‍යවරයාට ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ අමාත්‍යවරයාගේ විෂයපතේ තුල තිබෙන්නේ. හැබැයි ඔහු එම කමිටුවේ සාමාජිකයෙක් විතරයි. ඒකාබද්ධ ව්‍යාපෘති කළමනාකරණ කමිටුවේ සමසභාපතිවරයා කවුද? කවුද? සාගල රත්නායක. ඔව් සාගල රත්නායක නෙමෙයි. එනා ඉන්දියන් මහ කොමසාරිස් එතුමත් නැද්ද? ඔව්.
කරු කනගේ හිරත් නැත්තම්.
ඔව්. මේකේ සම සභාපතිවරු දෙන්නෙක් ඉන්නේ එක්කෙනෙක් මම අනිත් එක්කෙනා මහ කොමසාරිස්තුමා. සරිම. ඒක තමයි මට දැනගන්න ඕනුනේ රයිට්. සම කමිටු සමාජිකයකට සාගර රත්නායක කටයුතු කරනවද කරුණ එතුමා? සාගල රත්නායක කමිටු සමාජිකයෙක් නෙවෙයි. නමුත් ඔහු සහ මා දැක අවස්ථා ගණනාවක ඡායාරූප මා ගව තිබෙනවා. එම ව්‍යාපෘතිය සහ සාගර රත්නායක අතර සම්බන්ධ කුමක්ද?
කනගේ හිරත් නැත්තම්.
ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි මේ අමාත්‍යංශයට මම පත් වෙනකන් මේ ව්‍යාපෘතිය ඇතරම තිබ්බේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියේ නැහැ. මේ එතකොට තිබ්බේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ. ඒ කාල වකවානුව තුළදී සාගර රත්නායක මහත්තුමා මෙහි සමසභාපතිවරයා හැටියට මම මේ තනතුර බාර ගන්නකන් හිටියා.
ඒ කියන්නේ මට ඒක දැනගන්න උනුනේ. ඒ කියන්නේ මෙවැනි ඒ කියන්නේ මේ බිලියන 41 වෙනි විශාල ව්‍යාපෘතියක් මම හිතන්නේ නැහැ සාගලකින් එළියට එන්න ලැබෙයි කියලා. මම හිතන්නේ නැහැ. ඉතින් කොහොමත් සාගර රත්නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයා මම හිතන්නේ මෙම කමිටුවේ කාලයක් සමසභාපතිවරයෙකුට කටයුතු කරා. ඒතර ඒක මම හිතන්නේ අමාත්‍යවරුන්ටවත් ආණ්ඩුවටවත් රටටවත් අද පුදුම කරුණක් නෙවෙයි. විශාල ගනුදෙනු පිටිපස්සේ එතුමා සමසභාපතිත්ව ධර්ණ එක පිළිබඳව විශාල ගනුදෙනු වලට එතුමා විශාල ඍජුකමක් ඍජු මැදිහත් වීමක් කරන බව මම හිතන්නේ අපි කාටවත් අද රහසක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්න සත්‍යයක්. මා දන්නේ ආණ්ඩුව එක දරාගෙන ඉන්නේ කොහොමද කියලා. ඒක ආණ්ඩුවේ කැමැත්ත. කෙසේවත් මෙම தත්ත්වය තුල එතකොට මේ මැඩ්‍රාස් සමාගම තමයි මම දන්නේ තාම ටෙන්ඩර් ප්‍රදානය කරලා නැහැ. ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් සමාගම් හතක් අරගෙන ගියත් සමාගම් දෙකකට විතරයි ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරලා තිබෙන්නේ. දිනේ වෙනස් කිරීමකට භාජනය කරා. ඒ නිසා අනිත් සමාගම් වලට ඉදිරිපත් කරන්න බැරි වුණා. පිරිවිතරයන් සැලකිත ප්‍රමාණකින් මේ මැඩ්‍රාස් සමාගම ඉලක්ක කරගෙන පිරිවිතරයන් සකස් කරාද කියන සැකය සාධාරණ සැකයේ තිබෙනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ලෝකය ගමන් කරන්නේ මේ දත්ත මත. දත්ත රටක ලේ වර්ගයේ සිට සියලුම දත්ත මෙහෙවීමේ බලය මෙම සමාගමට හිමි වෙනවා. ලංකාවේ වයස් ප්‍රමාණයන් පිළිබඳව බයෝමෙට්‍රික් සියලු දත්ත ගරු කතානායකතුමනි මේක ඇතුල් වෙනවා. ලෝකය අව්‍යාවිද වලින් පාලනය කරපු යුගයේ ක්‍රමානුකූල අහෝසි වෙමින් තිබෙනවා. ලෝකය අද පාලනය කරමින් තිබෙන්නේ දත්ත වලින්. ඔබ දකින්නේ නැති මැතිවරණ වලදී එක්සත් ජනපදයේ මැතිවරණ වලදී මේ දත්ත පාවිච්චි කිරීම පිළිබඳ විශාල චෝදනාවන් අධිකරණ විභාගයේ ලක් වෙමින් තිබුණා. ඒ වගේම Facebook ආයතන විශාල දඩයක් නියම කරා මේ දත්ත අලෙවි කිරීම පිළිබඳව. ඒ නිසා අද ලෝකයේ අව්‍යාවිද ජාවාරම, ඖෂධ ජාවාරම හා මද්‍රව්‍ය ජාවාරම ඉක්මවන ලද විශාල ජාවාරමක් මේ දත්ත හරහා සිද්ධ වෙනවා. වර්තමාන ලෝකයේ දත්ත හිමිකාරය තමයි වැඩිම බලවත් කෙනා බවට පත්වීමේ යුගයක් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. අන්න එවැනි තත්වයක් ඇතුළේ අපේ සියලුම දත්ත විදේශීය සමාගමක් හරහා හැසිරවීම මොනතරම් සාධාරණද කියලා අපි කල්පනා කළ යුතුව තිබෙනවා. මොකද මා දන්නා පරිදි දේශීය සමාගම් මේ සඳහා ඉදිරිපත් වෙනවා. හැබැයි ඔහුගේ තිබෙන එකම කරුණ තමයි ඔවුන්ට මේ අවුරුදු එකහමාරකින් මේක සම්පූර්ණ කරන්න බෑ. අවුරුදු හතරකවත් කාල පරිච්ඡේදයක් අවශ්‍යයි කියන එක තමයි ඔවුන්ගේ අපේක්ෂාව. ඒ වගේම ඒ නිසා මේ දත්ත වෙනත් විදේශීය සමාගමකට පත්වීමේ අනතුර පිළිබඳවද මම හිතන්නේ මෙහිදී අපි සැලකිලිමත් භාජනය කරන්න ඕන. මොකද ලෝකයේ අනාගත හිමිකාරීත්වය දරන්නේ දත්ත අයිති කෙනා කවුද කියන සාධකය මත. දත්ත කියන අද ලෝකයේ ප්‍රබලතම අවියක් හැටියට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මෙම ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ මේ ව්‍යාපෘතිය සාමාන්‍ය පාරක් ඉදිකිරීම, පාලමක් ඉදිකිරීම වැනි කොන්ත්‍රාත්තුවක් ලෙස සැලකිය යුතුයි. මේ අපේ රටේ ජාතික ආරක්ෂාවත්, අපේ රටේ දත්ත පිළිබඳ අපිට තියෙන අයිතියක්, දත්ත වෙන කෙනෙක් උපයෝග කරගෙන අපිට විය හැකි අනතුරක් පිළිබඳ සියල්ල කල්පනා කළ යුතු තිබෙනවා මෙම ටෙන්ඩරය ප්‍රදාන කිරීමේදී. ඒ නිසා ගරු අමාත්‍යතුමා මේ කටයුතු පිළිබඳව පිළිතුරු ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය අදාළ ටෙන්ඩරේ අවසන් දින අවස්ථා ගණනාවක් වෙනස් කරේ යයි. එම කාල සීමා වෙනස් වීමට යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කරගෙන මේ වෙනස් කිරීම දිගින් දිගටම සිදු කරාද කියන ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. දෙක, ලංසු ඉදිරිපත් කිරීමට කෘප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධ විය ඇති තත්ත්වයක් තුළ මා කලින් පෙන්වා දුන්න මෙම සමාගම රටවල් ගණනාවක බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා. රටවල් ගණනාවක නඩු පවරලා තිබෙනවා. ඒ සමාගම වී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අවධානමට ලක්වීමේ ගැටලුකාරී තත්ත්වයක් පැන නොනගින්නේ මේ තත්ත්වය පිළිබඳ ගරු අමාත්‍යතුමා ලබා දෙන පිළිතුරු කවරේද කියලා දැනගන්න කැමති බොහොම ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ඇතුව 2023 මැයි 7 දින ලංසුව ප්‍රකාශයට පත් කරන ලදී. ලංසුව විවෘත කිරීම මුලින්ම නියමිත දිනයේ වූයේ 2023 ජූලි මාසයේ 4 වෙනිදා. ලබා දී ඇති පූර්ව ලංසු පැහැදිලි කිරීම ගණන 613ක් සැලකිල්ලට ගනිමින් ප්‍රසම්පාදන කමිටුව විසින් ලංසුව විවෘත කිරීමේ දිනය අගෝස්තු 14 දක්වා අතිරේක අංක 290 දීර්ඝ කරන ලදී. ඊළඟට ලංසු කරුවන් සඳහා සති දෙකක පමණ කාලයක් ලබා දීම ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවේදී පෙර ගත්ත තීන්දුවක් හැටියට තමයි තිබුණේ සති දෙකකට පමණයි. ඒක නැවතත් ගත්ත කමිටුවේ ගත්ත තීන්දුවක්. ඒක හරියාකාරයෙන් ක්‍රියාත්මක වුණ නැති එතන පොඩි වැරදක් වෙලා තියෙනවා. ඉතින් නැවතත් ජූලි මාසේ 18 වෙනිදා දක්වා මේ ලංසුව අවසන් කරන දිනය නැවතත් පස්සට ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී මේ ඉන්න මේ සමාගම්වල බලවත් ඉල්ලීම මත සමාගම් හත පමණක් නැමේ වෙන සමාගම්වල ඉල්ලීම අනුව නැවතත් මෙම ලන්සු කැඳවීම අවසාන දින හැටියට අගෝස්තු මාසේ පළවෙනිදා දක්වා සති දෙක හරියට කාලය බලලා සති දෙකට බලද්දී අගෝස්තු මාසේ පළවෙනිදා දිනට තමයි යෙදෙන්නේ. ඊළඟට මේ 1971 අංක 29 දරන නිවාඩු දින පනත දක්වා ඇති ව්‍යවස්ථාපිත විධිවිධාන සැලකිල්ලට ගනිමින් අතිරේක අංක 790 ලන්සුව ඉදිරිපත් කිරීමේ දිනය 20-23 අගෝස්තු 2 දක්වා දීර්ඝ කරන ලදී. ඒ කියන්නේ අනිත් දවසට ගෙනියන්න උනේ එදා දවසේ පොය දවසක් නිමාඩු දිනයක් තියෙනකොට ඒ පනතට අනුව තව එක දවසක් වෙන් කරා. ඉතින් මේකෙදි මා දකින දේ තමයි මේක එක සමාගමක් ඉලක්ක කරලා ක්‍රියාත්මක කරන්න බෑ. ඒ හැම සමාගමකටම ලන්සු කැඳවීමේදී එකම කාලය තමයි ලබා දෙන්න කටයුතු කරේ. අගෝස්තු 14 තමයි පළවෙනියටම මේකේ මේ අපේ ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවේ ඒ මේක නැතුව අගෝස්තු 14 දක්වා වැඩි වෙනවා. ඊළඟට නැවතත් ඒක හරියාකාරයෙන් අදලා තමයි අනිත් දවස වෙන්නේ. ඊළඟට ඒක තමයි පළවෙනි ප්‍රශ්නයට කාරණේ. දැන් මට තියෙන ගැටලුව තමයි අතරම අද වෙනකොට මේ අවස්ථාව වෙනකොට අපිට මේ ලන්සු ඇගීම් අධියරේ පවතින්නේ. එතකොට ඔබතුමාට මේ විස්තර ටික ලැබීම හිතන්නේ ඒකම ලොකු ගැටලුවක් වෙනවා. ඒක ලොකු ගැටලුවක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසම්පාදන කමිටුවක ඉන්නකොට ඒක ප්‍රකාශයක් ලබා දීලා රහස්‍යභාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමන් අස්සම් කළා ආරක්ෂා කළ යුතුයි. ඉතින් එතකොට මේ දැන් ඔබතුමා මේකේ සඳහන් කරලා තියෙන කාරණා මම හිතන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කමිටුවේ ඉන්න සමාජිකයන්ට අමතරව කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක නිසා එතන ඇත්තරම ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම හිතන්නේ මේකේ කිසිම කෙනෙක්ට අගතියක්පත් වෙන්නේ අපිට අත්‍යවශ්‍යතාවය තියෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඒක ඒද බීද සීද කියන එක නෙමෙයි. මේක අවසන් වෙලත් නැහැ, ප්‍රසම්පාදනයේ අවසන් වෙලත් නැහැ. ඒක තීරණය කරන්න ඒ කමිටුවට ස්වාධීන අයිතියක් තියෙනවා. නමුත් අගතියකට යම් කෙනෙක්පත් වෙලා තියෙනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකට ඇපිල් එකක් දාන්න පුළුවන්. එතනින් උත් බැරි වුණොත් එහෙම ශ්‍රේෂ්ඨ අධිකරණයටත් යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ කටයුත්ත ඒ ආකාරයෙන් සිදු කරයි. මට මේ ප්‍රසම්පාදන කටයුතු තවත් කරන නිසා මට මීට වඩා ඒ පිළිබඳව කතා කරන්න අයිතියකුත් නැහැ. ඒ පිළිබඳව මට දැනුමකුත් නැහැ. ඊළඟට දෙවනි කාරණාව ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ ව්‍යාපෘතියේ දත්ත ආරක්ෂා කිරීම. දැන් ඔබතුමා සඳහන් කරපු ආකාරයට මේ ඒක ඇත්තරම වැරදි ප්‍රකාශයක්. මේ සමාගම මේ තෝරා ගන්නා සමාගම කිසිසේකින් අපි දත්ත ලබා ගන්න වකවානුව ඒ කාලයේ ඒ ඒ ඒ ස්ටේජ් එකට එනකොට මේ සමාගම එතන ක්‍රියාකාරීත්වයක් නැහැ. අපේ මේ පළවෙනි අධියරේ හැටියට තමයි මේ පද්ධතිය ගොඩනගන්නේ. දෙවනි අධියරේ හැටියට මේ පද්ධතිය DRP එකට අපේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකෙදි මෙම ව්‍යාපෘතිය සඳහා යෝජිත රාමුව සම්බන්ධයෙන් හැකි උපරිම ආරක්ෂකන අංශ දැනටමත් ඇතුළත් කර ඇත. එෙහිදී ලෝක බැංකු කණ්ඩායමේ අනන්‍යතා විශේෂඥයන්ද යෝජනා වේදිකාව අන්තර්ගත ආරක්ෂක අංගයන් වළංගු කරන ලදී. තවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල ඒ වගේම ශ්‍රී ලංකා සර්ට් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් තාක්ෂණික හා ආරක්ෂණ අවශ්‍යතා අවසන් කර ඇත. මේ තාක්ෂණ විශේෂඥයන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇත්තේ මොඩියුල් ඕපන් සෝස් ඐඩෙන්ටිටි ප්ලට්ෆෝම්, එහෙම නැත්නම් මොසිප් කියලා කියන මේ ලෝකේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ මේ වෙළඳා අගුළු දැමීම වළක්වන අතර පිරිවැය ඵලදායිතාවය කාර්ය සාධනය ආරක්ෂාව හා පෞද්ගලිකත්වය ගෙනෙයි. මේ වේදිකාව ගෝලීය ප්‍රමිතියට අනුකූල වීම සඳහා හොඳින් පිළිගෙන ඇති අතර මොරොක්කෝව සහ පිලිපීනයේ වැනි රටවල් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර මිලියන 100කට වඩා පුරවැසි ලියාපදිංචි වී ඇත. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දත්ත කල්පනාකරණය කිරීමේදී විදේශීය සැපයුම්කරුවන්ගේ ඇඟිලි ගැසීම් පිළිබඳව සැකයන් තුරන් කිරීමෙන් වේදිකාවේ මෙහෙයුම සහ පාලනය වගකීම ශ්‍රී ලංකා සැපයුම්කරුවෙක් වෙත පැවරීම රජයේ ඉඩ සලසන ආකාරයයි. එබැවින් පද්ධතියේ යෝජිත සැලැස්ම මෙහෙයුම පාලනය ක්‍රියාවලිය සමග පුරවැසි දත්තවල ආරක්ෂාව උල්ලංඝනය කළ නොහැකි බවත් එබැවින් රටේ ස්වයංභාවය කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සහතික විය හැකි. ඊළඟට සර්ට් ආයතනයෙන් මේ සඳහා මේ කමිටුවේ ඉන්න තාක්ෂණ කමිටුවේ ඒගොල්ලන් ලබා දුන්න පිළිතුර තමයි මෙම පද්ධතිය සංවර්ධනය කරන අවස්ථාවේ අතන මෙම මෘතුගාංගය භාවිතා කරන සියලුම දත්ත පෞද්ගලික ආරක්ෂණ පනත විධිවිධාන වලට අනුකූලව ආරක්ෂා කරනු ලබන අතර එම දත්ත සංකීර්ණ දත්ත කේතය කිරීමේ ක්‍රමවේදයකට අනුව ආරක්ෂා කෙරේ. එමගින් දත්තවල ස්වයිරීභාවය තහවුරු කරගත හැකිය. තවද මෙම පද්ධතිය සඳහා වන පිවිසුම් සංකීර්ණ අනන්‍යතා පාලන ක්‍රම මගින් අනවසරේ පාර්ශවයන්ගෙන් විය හැකි පද්ධති පිවිසීම් වළක්වා ගනු ඇත. මේ පද්ධතිය නිර්මාණය කිරීම, එය ස්ථාපිත කිරීම සහ එහි ක්‍රියාකාරී කාලය තුළ තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියේ අඩංගු ආරක්ෂක ක්‍රමවේද මගින් ආරක්ෂාව තහවුරු කරනු ඇත. ඊට අමතරව මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට ප්‍රථම එහි ක්‍රියාකාරී කාලය තුළ ශ්‍රී ලංකා සර්ට් ආයතනය මගින් නිරතුරුව තොරතුරු සයිබර් ආරක්ෂණ විගණනයන් මගින් එහි ආරක්ෂණ දෝෂ ඇතොත් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමට නිරතුරුවම කටයුතු කරනු ඇත. එනිසා මේක මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම තිබ්බ ප්‍රධානම ගැටලුවක්. සමහරක් අවස්ථාවන් වලදී ඒක මුහුණ දුන්න එකක්. එනිසා මේක කිසිසේත්ම අපේ දත්ත කිසිම අවස්ථාවකදී වෙනත් කෙනෙකුට වෙනත් පාර්ශවයකට එක්කව කරන්න හැකියාවක් නැහැ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක අපේ රටට ඉතාමත් වැදගත් වැඩසටහනක්. විශේෂයෙන්ම තාක්ෂණයෙන් අපි අවුරුදු 10ක් 15ක් ආපස්සට ගිය දෙයක් තමයි මේක කරන්න ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේකට මේ මොන හරි වංචා දූෂණ තියෙනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරමු. නමුත් මේක වළක්වන්න කටයුතු කරන්න එපා. අපි ඉදිරියට ඒකට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා.
බවංශෝතේ අනුර කුමාර් දිසානායකතුමා.
දෙයක් නෙවෙයි මමත් මේ ඒකට මෙවැනි දත්ත පද්ධතියක අවශ්‍යතාවය අපි කවුරුත් බැහැර කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි කවුරුත් දන්නවා ලෝකයේ ඉස්සර රඳාපවතින දත්ත මත නම් අපේ දත්තවල තියෙන විසිරුණු ස්වභාවය, දත් එක තැනක නොමැති වීම අපිට සමහර ඉතාමත් විද්‍යාත්මක තීන්දුව తీරන ගැනීම සඳහා බාධාවක් වෙලා තිබෙනවා. ඒ නිසා දත්ත එක පද්ධතිය ඇතුළට ගැනීමට අපි පක්ෂපාතී. ප්‍රශ්නේ තියෙන දැන් ඔබතුමා සහතිකයක් දෙනවා නම් ඒක විදේශ සමාගම් මත යන්නේ නැහැ කියලා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මාර පළවෙනි ප්‍රශ්නේ පැන නැගුවේ අතන තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. අගෝස්තු 14 දක්වා තිබිලා නැවත අගෝස්තු පළවෙනිදාට ගෙනල්ලා නැවත අගෝස්තු පළවෙනි දෙවෙනිදා දක්වා වැඩි කරනකොට එතන තියෙන කුකුසා. සාමාන්‍යයෙන් ටෙන්ඩරයක් ඇඳවනකොට වැඩ කරන දින 14ක් ලබා දෙනවා කියන එක ඒක කවුරුත් ඕනෑම නිලධාරියෙක් දන්නේ එකක්. ඒතකොට ඉරිදා දින බලනවා, පෝයේ දිනද බලනවා, විශේෂ නිවාඩු දින තියෙනවද කියලා බලනවා. බලලා මේක හදන්නේ මේක පොඩි මිලදී ගැනීමක් නෙමෙයි. මේ නිකන් ගමේ ප්‍රාදේශ සභාව විසින් අතුරු පාරක් හදනවා වගේ වැඩක් නෙවෙයි. බිලියන 41 කෝටි 4100ක විශාල ව්‍යාපෘතියක්. ඉතින් ඒ වගේ ව්‍යාපෘතියකට මම හිතන්නේ ටෙන්ඩරයේ මේ නිවාඩු දින අමතක වීම වගේ විය යුතුයි කියලා වෙන ටෙන්ඩරේ. ඒ වගේම තමයි හිටපු ඔබතුමාව කියන්න ඕනේ නැති වෙත්තුමා හිතන හිටපු කමිටුවේ සභාපතිවරයා සාගර රත්නායක. ඔව් තමයි ඔබ කියපු පරිදි මේ දින වරද්දලා මේක ප්‍රකාශයට පත් කළා තිබුණේ. ඒ නිසා මම හිතනවා ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ගනුදෙනුව අර ඒ නිසාම සැක සංකා සහිත ගනුදෙනුව. ඒකයි මගේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විමසන්න හේතුනේ. දෙවැනි එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතින් තොරතුරු දෙනවා මිනිස්සු ඒ නිසා ඒ අයගෙන තීන්දුව తీරන ගන්න නෙවෙයි තියෙන්නේ. ඒ තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය මැනීම තමයි වඩාත් වැදගත් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.
ගරු කනගේ රත්නතුමා.
ඒ මෙතුමා ප්‍රකාශයේ සාගල් රත්නායක මහත්තුමා මේ දින ගණන් කරන්න කිසිසේත්ම සම්බන්ධුන්නේ නැහැ මේකේ කමිටුවට තීරණ ගන්නවත්. මේක ඇත්තටම ICT ආයතනයත් ඒ වගේම අමාත්‍යංශයෙන්ුත් තමයි මේ දින වල යම්කිසි දෝෂයක් ඇති වුණොත් සිදු වෙන්නේ නැත්තේ. ඒක නිසා ඒක නිවැරදි කර යුතුයි. ඊළඟට ඇත්තටම දැන් ඔබතුමාත් මෙතන සඳහන් කරපු ඒ චෝදනාවලට අනිවාර්යයෙන්ම මම හිතන්නේ කමිටුව බලයි. අපි ඒක අපි ස්වාධීනව අපිට ඒකට ඇඟිලි ගහන්න බෑ. ඒක නිසා ඒ සඳහා මම හිතන්නේ කමිටුව බලලා යම් කෙනෙක් සුසු නැත්තම් ඒක අයින් කරන්න කටයුතු කරයි.
හොඳයි. බොහොම ඉස්සෙදී. ගරුමන්තෝ මේ පක්ෂ නායකයන්ගේ ට දෙන අවස්ථාව මේක 27 යට. අවබෝධික වෙන්න මන්තෝ.
පක්ෂනායක කියලා හිතලා දෙන්නකෝ. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය මත් වතුර බෝතලේ මත මේ ස්ටිකරේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ පස්සරයක් විතර මම කතා කරපු කෙනෙක් දිගින් දිගට. මේ ඒ වගේම තමයි ජාතික හැඳුනුම්පත් ඇතුළු මේ මේ කාරණා ගැන. එතකොට දැන් මේක දුන්නේ අර ඉන්දියන් මැඩ්‍රාස් කම්පැනි එකට. ඔබතුමා දන්නවා. ඔබතුමාත් මේ ස්ටිකර් වෙනුවෙන් පෙනීටි. අපි කවුරුත් කියන්නේ මේ ස්ටිකර් එක එන්න ඕනේ. හැබැයි හරි විදියට. එතකොට දැන් මේකෙත් ආපු ප්‍රශ්නේ තමයි අසාදු ලේඛනයේ ලෝකේ රටවල් ගණනාවක මම මේ සභාගත කරලා තියෙනවා මේ එතන ලෝකේ රටවල් ගණනාවක අසාදු ලේඛනයට ඇතුළත් කරපු කම්පැනි එකකට තමයි මේ මේ මැඩ්‍රාස් කම්පැනි කියන්නේ එහෙම කම්පැනියක්. දැන් මේ කම්පැනිය ඒ රටවල ගරු කතා නැතුනේ මේක පුදුම වැඩක්. ඒ කම්පැනිය නිල වශයෙන් සුරා ඒ රටේ සුරාපද දෙපාර්තමේන්තුවට දෙනවා නිල ස්ටිකර් සුසි ප්‍රජාතන්ත්‍රවාදී ඒගොල්ලෝ හොරපාරෙන් සුරා නිෂ්පාදකයන්ට දෙනවා ආපෞසරයක් ස්ටිකර්. ඒක දෙන්නේ අර දෙන ගන්නට වඩා මේ යම් කිසි වෙනසකට. එතකොට දැන් අන්තිමට වර්ග දෙකෙම ස්ටිකර් ඇලවිලා එනවා. මම කියනවා මුදල් රාජ්‍යමත්තුමාට දැන් ඔය ආපු ස්ටිකරුත් බලන්නකෝ. QR කෝඩ් තිබුණාට එකක්වත් රීඩ් කරන්න බෑ. සාතිශය බහුතරයක් රීඩ් කරන්න බෑ. ඉතින් රීඩ් කරන්න බැරි නම් QR කේතයක් තියෙනවා නම් දැන් අපි දන්නවා QR කේතේ ඉතා ප්‍රායෝගිකව මේ රටේ ඉන්ධන කටයුත්තේදී යෙදෙනවා. ඉතින් එහෙම එකේ මේක මාර ප්‍රශ්නයක්නේ.
ගරු මන්තමා කේත
කරා. ඉතින් කරුණා කළා මේ ටෙන්ඩර් ප්‍රදානය කිරීම මීට වඩා විවෘතව විනිවිදව සහ ලන්ඩන් කොටස්වලද පොළට අපිට පුළුවන් නම් සොෆ්ට්වෙයාර් එක හදන්න. ලංකාවේ අපි පාවිච්චි කරන රුපියල් ලංකාවේ මුද්‍රණය කරනවා නම් මේ මුද්‍රණය කිරීම ලංකාවේ ලංකාවේ කම්පැනි වලට ප්‍රමුඛතාවය
දෙන්න.
අයි විදේශ කම්පැනි වලට අවස්ථාවද?
බොහොම ස්තුතියි. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙනුවෙන් මුදල් රාජ්‍ය මන්ත්‍රී රංජිත් සී බලපිටි කරනවා.
ඔව්. දරු නියෝජ්‍ය කතානායකතුමනි පරාටේ බලතල හා කල්බදු පනත පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රකාශය පරාටේ බලතල යනු 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිදාන පනත හා එහි සංශෝධන වලට අනුව අධිකරණ ක්‍රියාමාර්ගිකින් තොරව යම් ණයක නොගෙවු සම්පූර්ණ කොටස සහ විකිණීමේ දින දක්වා එමත ලැබිය යුතු පොලිය සමග මුදල් සහ ගාස්තු අයකර ගැනීම පිණිස බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩල විසින් සම්මත කරනු ලබන යෝජනාවක් සම්මතයක් යෝජනා සම්මතයක් මගින් පැහැර හරින ලද ණයක් වෙනුවෙන් අපයක් ලෙස බැංකුවට උකස් කරන ලැබූ යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසිය විකිණීමට ඇති බලතල වේ. ඊට අදාළ පනත 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතයි. මෙම පනත ගෙන ඒමට පෙර පරාටේ බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතියේ වෙනත් පනත් මගින් ස්ථාපිත කරන ලද රාජ්‍ය බැංකු කිහිපයකට පමණි. අනිකුත් බැංකු අධිකරණ ක්‍රියාමාර්ගවලින් තම හිගමුදල් අයකර ගැනීමට කටයුතු කරන ලදී. මෙම පනත 2011 අංක 1 සහ 2011 අංක 19 දරන පනත් මගින් සංශෝධනය කර ඇත. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලින් කලට දෙනු ලැබූ නඩු තීන්දු මතද මේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම යම් යම් සීමාවන්ට ලක්ව ඇත. මෙම සංශෝධන මගින් ලද ඉතා වැදගත් කරුණක් අනුවේ රුපියල් 150ට අඩු ණය සඳහා පරාටයේ බලතල භාවිතා කළ නොහැකි වීමයි. 2021 ජනවාරි සිට 2023 ජූනි මාස දක්වා ශ්‍රී ලංකාවේ බැංකුවල අය නොවන ණය ප්‍රමාණය ප්‍රතිශතාත්මක වැඩි වී ඇති අයුරු අපි සැලකිල්ලට ගත යුතුය. 2021 ජනවාරි සිට මසින් මස අය නොවන ණය වැඩි වූ අයුරු අක්‍රීය ණය ප්‍රමාණය වාර්තා කරන කාලය තියෙනවා. වාර්තා කරන කාලයේදී තියෙන අක්‍රීය ණය ප්‍රමාණය තියෙනවා. ඒක මුළු ණය ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස තියෙනවා. 2021 පළවෙනි කාර්තුවේ බිලියන 820.5 104.8 මුළු ණය ප්‍රමාණයෙන්. දෙවන කාර්තුවේ බිලියන 865.4 105. තුන්වෙනි කාර්තුවේ බිලියන 879.6 104.8. හතරවෙනි කාර්තුවේ බිලියන 835.3 107.6. 2021-22 වෙද්දී නියෝජ්‍ය කතානායකතුමනි ජනවාරි මාසයේ අය නොවන ණය ප්‍රමාණය බිලියන 810.7 7.9. පෙබරවාරි 818.8 108. මාර්තු 960.8 4. අප්‍රේල් 1026.6 8.8. මැයි 1032.9 8.5. ජූනි 1048.1 9.4. ජූලි 1274.7 10.3. අගෝස්තු 1310.2 10.6. සැප්තැම්බර් 1233.7 10.8. ඔක්තෝබර් 1263.6 10.9. නොවැම්බර් 1267.9 11.2. දෙසැම්බර් 1913.9යි 11.3යි 2023 නියෝජ කතානායකතුමනි ජනවාරි මාසයේ අය නොවන ණය ප්‍රමාණය බිලියන 1119.6යි 112යි පෙබරවාරි 1340.7යි 112.3යි මාර්තු 1383යි බිලියන 12.7යි මැයි වෙද්දී 1376.9යි 13.3යි ජූනි වෙද්දී 1406.4යි 13.4යි මෙතන ඉතා වැදගත් කාරණාව 2021 පළවෙනි කාර්තුවේදී රුපියල් බිලියන 826.5ක් වෙච්ච අය නොවන ණය ප්‍රමාණය මුළු ණය කලඹෙන් 104.8ක් හැබැයි 2023 ජූනි වෙද්දී මේක බිලියන 1406.4යි මුළු ණය ප්‍රමාණයෙන් 13.4 දක්වා අය නොවන ණය ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි බැංකුවල අක්‍රීය ණය ප්‍රතිශතය මෙවන් ඉහළ අගයක් කරා යන විට එය 2021 ජනවාරි 4.8ක් වූ අතර 2023 ජූනි වලට 13.74ක් දක්වා ඉහළ යාම එය ඉතා බැරෑරුම් තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක පරාටයේ බලතල අත්හැරීම බැංකුවේ ණය අයකර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාමේ හේතුවෙන් බැංකුව බොන්වත්භාවයට පත්වීමේ අවදානමක්ද ඇති කරයි කෙසේ වෙතත් බැංකුවක් පරාටයේ බලතල මගින් දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මෙම අදාළ ණය අයකර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විටදීය. ඊට පෙර බැංකුවල පවතින අභ්‍යන්තර ක්‍රියාවලීන්ට අනුව ණය ප්‍රතිහවගත කරණය කිරීම සහ අක්‍රීය වූ පසු ණය ප්‍රතිලේඛනගත කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ණය අයකර ගැනීමට කටයුතු කරන අතර සාමාන්‍යයෙන් පරාටයේ බලතල හරහා දේපළ අත්පත් කර ගැනීමට සිදුවන්නේ හිතාමතාම ණය පැහැර හරින ගනුදෙනුකරුවන් සහ මෙම ව්‍යාපාර කිසිසේත්ම නැවත යථාතත්වයට පත්කර ගැනීමට අපොහොසත් වූ ව්‍යවසායකයන් සම්බන්ධයෙනි. කෙසේ වෙතත් COVID-19 වසංගතය හා ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ බැංකුවලින් ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සේම අනෙකුත් සියලු පුද්ගලයන් පොලිය ප්‍රතිශතයේ ඉහළ යාම හා ආර්ථික සංකෝචන නිසා විශාල අභියෝගයන්ට මුහුණ දුන් බව පැහැදිලි කරුණකි. එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ යම් යම් කාල සීමාවන් තුළ පරාට නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවන බව දැනුම් දෙමින් බලපත්‍රලාභී බැංකුවට උපදෙස් දෙන ලදී. ඒ සඳහා වෙනත් ණය සහන ලබා දීම සඳහා 2019/08 සිට 2022/07 දක්වා පහත සඳහන් පරිදි චක්‍රලේඛ 15ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. 2019/05 චක්‍රලේඛ අංක 2019:07 කාරණාව සංචාරක ක්ෂේත්‍රය සඳහා සහන සැලසීම. 2/2023/24 චක්‍රලේඛාංක 2020:04 ශීර්ෂය COVID-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම 2020:24 දිනය 2020:05 දරන චක්‍රලේඛය COVID-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් ස්වයන් රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහාය වීමට රුපියල් බිලියන 50ක සයමාශික ප්‍රතිමූල්‍ය පහසුකමක් ලබා දීම අංක 4 2020:07/16 2020:07 දරන චක්‍රලේඛය COVID-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් හට සහාය වීම සඳහා වන සහන ක්‍රියාමාර්ග අංක 5 2020:08/26 2020:08 COVID-19 නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාර හා පුද්ගලයන් හට ලබා දුන් ණය සහන කාලය දීර්ඝ කිරීම අංක 6 2020:11/9 2020:10 චක්‍රලේඛය COVID-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය සහන කාලයක් ලබා දීම අංක 7 2021/13 2021:1 චක්‍රලේඛය කුඩා හා මධ්‍ය පරිමාණ වීමවල ව්‍යාපාරිකයන්ට එරෙහිව ගනු ලබන ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්විට වීම අංක 8 2021:3/10 2021:3 චක්‍රලේඛය මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් හා ව්‍යාපාර විසින් ලබාගත් කල්බදු පහසුකම් සඳහා සහන සැලසීම අංක 9 2021:3/19 2021:4 ගැසට් එක COVID-19 නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාර හා පුද්ගලයන් හට ලබා දුන් ණය සහන කාලය දීර්ඝ කිරීම අංක 10 2021/05/25 දින 2021:5 COVID-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම අංක 11 2021:09/21 දින 2021:08 ගැසට් එක COVID-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම අංක 12 2021:13 2021:10 ගැසට් එක COVID-19 නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාර හා පුද්ගලයන් හට ලබා දුන් ණය සහන කාලය දීර්ඝ කිරීම අංක 13 2021:10/5 2021:12 ගැසට් එක මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් හා ව්‍යාපාර විසින් ලබාගත් කල්බදු පහසුකම් සඳහා සහන සැලසීම. අංක 14 2021 12 22 2021 අංක 13 ගැසට් එක COVID-19 නිසා බලපෑමට පත් ණය ගැනුම්කරුවන්ට එරෙහිව ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග කල් දැමීම. අංක 15 2021/7 2021 අංක 2 ගැසට් එක පවතින සුවිශේෂී ශාරව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගැනුම්කරුවන් සඳහා වන සහන සැලසීම. ඊටත් අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපහසුතාවයට පත් වූ ණය ගෙවන්නන් සඳහාම 2020 අගෝස්තු මාසයේදී වෙනමම දෙපාර්තමේන්තුවක් ලෙස මූල්‍ය පාරිභෝගික සම්පත්තා දෙපාර්තමේන්තුව පිහිටවන ලදී. එහි ප්‍රධානතම වගකීම වනුයේ ණය ගෙවීම සම්බන්ධයෙන් අපහසුතාවයට පත් පාරිභෝගිකයන් ඉදිරිපත් කරන පැමිණිලි සඳහා මූල්‍ය ආයතන හරහා විසඳුම් ලබා දීමට උපදෙස් සමග අදාළ මූල්‍ය ආයතන වලට යොමු කිරීමයි. එලෙස ගන්නා ලද ක්‍රියාමාර්ග සහ පහත පරිදිය. මෙතන ලද මුළු පැමිණිලි ගන්න තියෙනවා ක්‍රියාමාර්ග පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය අවසන් කළ ලද පැමිණිලි ගන්න. 2020 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා පැමිණිලි 3552ක් ලැබිලා 3336කට ක්‍රියාමාර්ග අරගෙන 2286ක් අවසන් කරලා තියෙනවා. 2021 5269ක් පැමිණිලි ලැබිලා 5036ක ක්‍රියාමාර්ග අරගෙන 4829ක් අවසන් කරලා තියෙනවා. 2022 4507ක් පැමිණිලි ලැබිලා 4507ම ක්‍රියාමාර්ග අරගෙන 4175ක් හැසිරවීමේ ක්‍රියාවලිය අවසන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ 2023 ජූනි වෙනකොට 2776ක් පැමිණිලි ලැබිලා ඒ 2776ම පිළිබඳ ක්‍රියාමාර්ග අරගෙන 1737කට විසඳුම් හොයා දීලා තියෙනවා. 2023 ජූනි මාස අවසන් වන විට බලපත්‍රලාභි බැංකුවල අක්‍රීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4. විශාල මුදලක් ගරු නියෝජිත කතානායකතුමනි රුපියල් බිලියන වලින් බැලුවොත් 1400ක්. අපේ රටේ තියෙන බැංකු 30කට ආසන්න ප්‍රමාණය. තවද බැංකු 19ක් විසින් එවලා තොරතුරු වලට අනුව 2023 ජනවාරි සිට ජූලි දක්වා කාල සීමාව තුළ මේ අවුරුද්දේ මේ බැංකු විසින් අවස්ථා 173කදී රුපියල් බිලියන 15ක් සඳහා පමණයි පරාට බලතල පාවිච්චි කරලා තියෙන්නේ. අවස්ථා 173ක් සඳහා පමණයි මේ හැම කෙනෙක්ම ලක්ෂ 50ට වඩා වැඩි වුණයි කියන එක ඉතාම සුවිශේෂී කාරණාවක්. ලක්ෂ 50ට අඩු ණය සඳහා පරාට බලතල පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ කුඩා ණය හිමියන්ට කුඩා ව්‍යාපාරවලට කුඩා මේ මධ්‍ය පරිමාණය වලට මේක බලපෑම ගොඩක් අඩුයි. ලක්ෂ 50කට වැඩි ණයක් කියන්නේ අපේ රටේ හැටියට ටිකක් ලොකු ණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රටේ බැංකු පද්ධතිය හටගන්නා කිසියම් අසාර්ථක වීමක් අනෙකුත් සියලු මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතනවල ක්‍රියාකාරකම් වලට හා අවසාන වශයෙන් ආර්ථිකයට ඇතිකරන්නේ මහා පරිමාණ බලපෑමකි. රටක බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම යනු සමස්ත ආර්ථික ක්‍රියාවලිය ආරක්ෂා කිරීමකි. තවත් පැත්තකින් ගතහොත් මෙම බැංකුවල ඇති වත්කම් වලින් රජයට හෝ කොටස්කරුවන්ට අයත් වන්නේ 8%ක් පමණි. රජයට නැත්තම් කොටස්කරුවන්ට තියෙන 8%යි. අනෙක් සියල්ල තැන්පතුකරුවන් සහ අනෙකුත් ණය හිමියන් සතුවේ. 2023/31 වන දිනට මුළු තැන්පතු ගිණුම් ගණන 5,65,99,746ක් වන අතර එහි මුළු වටිනාකම ට්‍රිලියන 15.5කි. මෙතන වැදගත් වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ 5,75,99,746 මේ ඉතිරි කිරීම නැත්නම් තැන්පතු ගිණුම් ප්‍රමාණයෙන් රුපියල් 1000ට අඩු ප්‍රමාණය 1,83,21,025. රුපියල් 1000 ඉඳලා 5000ට නිකල් තියෙන ගිණුම් ප්‍රමාණය 1,56,43,355. රුපියල් 5000 සිට 10000ට වෙනකල් 45,39,170. රුපියල් 10000 ඉඳලා ලක්ෂය වෙනකල් 1,18,83,666. රුපියල් ලක්ෂය සිට රුපියල් දසලක්ෂය වෙනකල් 55,16,767. රුපියල් දසලක්ෂයට වැඩි ගිණුම් තියෙන මේ 5,70,000ෙන්ම 16,95,763ක්. ඒ කියන්නේ මේ කුඩා මේ තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව මෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් රුපියල් 5000ට අඩු කුඩා තැන්පත් කරුවන්නේ. එනම් 3,39,64,380ක් රුපියල් 5000ට අඩු තැන්පත් කරුවන්. බැංකුවක ආරක්ෂාව යනු මේ සියලු දෙනාගේ ආරක්ෂා බව වටහා ගත යුතුය. කෙසේ වෙතත් ඇති වූ තත්ත්වය තුළ ණය ගෙවීම පිළිබඳ අදාළ පාර්ශ්වයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ රජයේ අවධානය නොමදව යොමු වූ ඇත. ඒ පාර්ශ්වයේ තියෙන ප්‍රශ්නය අපි නොසලකා හරින්නේ නැහැ. මහා බැංකුව හැකි ප්‍රථම අවස්ථාවේම පොලී අනුපාතයන් අඩු කරමින් ඊට අනුගත වීමට සියලුම බැංකුවලට උපදෙස් දෙමින් කටයුතු කරන්නේ එහි ඇති භාරදූර ක්‍රම අවබෝධ කරගත් නිසාය. තවදුරටත් මේ පිළිබඳ ගත හැකි සියලුම පියවර ගැනීමට කටයුතු කරන අතර ආර්ථිකය සමස්තයක් ලෙසගෙන තීන්දු තීරණ ගැනීමේ වගකීම රජයට පැවරෙන බව කල්පනා කළ යුතුය. රජය හැම විටකම මේ ගැන සොයා බලන්න පියවර ගන්න සූදානම්, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ මේ ප්‍රශ්නය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කල්බදු පහසුකම් බැංකු නොවන මූල්‍ය ආයතන කල්බදු පහසුකම් සපයා ඇති මූල්‍ය හා අනෙකුත් උපකරණ අත්පත් කර ගැනීම සිදු කරන්නේ 2026 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ සංශෝධිත පනත මගිනි. මේ පරාටයේ බලතල නොවේ. මේ පනත යටතේ 20, 27 සහ 31 වගන්ට ඉතා වැදගත්ය. මේ වාහන අරගෙන යන්නේ උපකරණ අත්පත් කරගන්නේ මේ ලීසින් සමාගම් මෙන්න මේ පනතෙන්. 2026 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ සංශෝධිත පනත. මේ වැදගත් කිව වගන්ති ටික මේ ලීසින් සමාගම් වලට වාගේම මේ අපහසුතාවපත් වෙච්චි කල්බදු පහසුකම් ලත්තයටත් ඉතාම වැදගත් වෙන නියෝජ්‍ය කතානායකතුමනි, 20 වෙනි වගන්තිය බදු ගැනුම්කරු කල්බදු මුල්ලකරණ ගිවිසුම ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව කටයුතු කිරීමට අපහසුතාවක් වුවහොත් බදු දීමනාකාරකරුට මෙම පනතේ වගන්ති ප්‍රකාරව කල්බදු මුල්ලකරණය අවසන් කර සපෙල් ලද උපකරණයේ සන්තකය අපහසු ලබා ගත හැකිය. 20 වෙනි වගන්තිය 27 වෙනි වගන්තිය ඉතාම වැදගත්. මෙම පනත යටතේ හෝ කල්බදු මුල්ලකරණ විධිවිධානයන් යටතේ කල්බදු යටතේ දුන් උපකරණයක් සන්තකය ලබා ගැනීමට හිමිකම් ලබන්නා වූ බදු දීමනාකාරයෙකු විසින් පහත දෑ සිදු කළ යුතුය. මේ ලීසින් කම්පැනි මෙන්න මෙහෙම පිළිපදින්න ඕනේ. අයන්න කල්බදු උපකරණ ඇත්තා වූ ප්‍රදේශය තුළ පිහිටි පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත අයිතිවාසිකම පිළිබඳව දැනුම් දීම. ආයන්න ඒ අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී සාමය කඩවීමක් වළක්වා ලීම සඳහා ඒ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සහාය ලබා ගැනීම. අයන්න කල්බදු උපකරණයේ සන්තකය, එම උපකරණයේ දැනට සන්තකය ඇති තැනැත්තාගෙන් ප්‍රතිරෝධ පෑමක් නොමැතිව, මේක ඉතාමත් වැදගත්, ප්‍රතිරෝධ පෑමක් නොමැතිව ලබා ගැනීමට හෝ යම් විශේෂ තැනැත්තෙකුගේ සන්තකයේ නොමැති අවස්ථාවක යම් තැනැත්තෙකුගේ ප්‍රතිරෝධ පෑමක් නොමැතිව ලබා ගත හැකි නම් ඒ සන්තකය නැවත ලබා ගැනීමට කළ හැකි. මේ උපකරණ ගන්න ඕනේ ප්‍රතිරෝධ පෑමක් නොමැතිව නියෝජ්‍ය කතානායකතුමනි. 30 වෙනි එක්කෙනුව ගන්තිය කියනවා කල්බදු මුල්ලකරණයක පාර්ශවකරුවන් විසින් නොවුන අතර ඇතුළත් ඌ කල්බදු මුල්ලකරණයට ඉහත සඳහන් වගන්ති වලට අයත් විධිවිධාන අදාළ නොකිරීම සඳහා පියවර ගන්න පුළුවන්. හැබැයි ගිවිසුම් ගත වීමට පෙර අවසන් වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, මහ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ පහසු සඳහා නිකුත් කළ චක්‍රලේඛ මෙම කල්බදු සමාගම් වලටද අදාළය? මෙම ආයතන පිළිබඳ ප්‍රශ්නද පාරිභෝගිකයන්ට මුල්‍ය පාරිභෝගික සම්පත් දෙපාර්තමේන්තුවට යොමු කළ හැකිය. කෙසේ වෙතත් මෙම අංශයට ලැබෙන පැමිණිලි මේ කල්බදු සම්බන්ධව දේපල අත්පත් කර ගැනීම සම්බන්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. මේ පැමිණිලි සලකා බලා ඔවුන්ගේ වෙළඳපොළ හැසිරීම වඩාත් හොඳින් විමර්ශනය කොට පාරිභෝගික ආරක්ෂණ රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි ගෙන ඒමට මහ බැංකුව කටයුතු කරමින් සිටී. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරුනි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා. සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රෙස් පර්ල් යන නෞකා අනතුර පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රෙස් පර්ල් යන නෞකා අනතුර පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2023 මැයි 12 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 පෙබරවාරි 20 වෙනි දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවේ කැඳ
ආයි
ප්‍රධාන වැට කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 ඉදිරිපත් කිරීමට ගරු චමින්ද විජේසිරි මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා,
ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් ලැබෙනවා.
ඔව්, මම රීති ප්‍රශ්නයක් මතු කරන්න ඕනි. දැන් මේ සාරණියක 24. ඒ 24 ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 24-2 පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනා පිළිබඳව දැනුම් දෙනු කරනු ලබන යම් මන්ත්‍රීවරයෙකුගේ මේ යෝජනා යම් නිශ්චිත පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ දිනයකට නියමිත ගැනීමල කැමැත්ත පළ කරමින් නම් මිස පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ සියලුම යෝජනා ඊළඟ දිවෙන පෞද්ගලික මන්ත්‍රී දිනයට නියමිත කරනු ලැබිය යුත්තේ එවැනි යෝජනා සියල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව විසින් නිශ්චය කරනු ලබන ආකාරයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කර යුතුය. මේක මම දිකට කියන්න යන්නේ නැහැ. මට වෙලා තියෙන අසාධාරණ මම ඔබතුමාට කියන්න මේක නිවැරදි කරලා දෙන්න. යනකරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 ජූලි 18 වෙනිදා, ජූලි 7 වෙනිදා සිකුරාදා මේ 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 යෝජනා ටික ආවා. ඒ යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ කතා සාකච්ඡාවට භාජනය කරලා ඒක න්‍යාය පුෂ්ට එකතු වුණා. එකතු වෙලා ගරු නියුත කතානායකතුමනි තිබුණේ පළවෙනි එකත් දෙවෙනි එකත් තුන්වෙනි එකත් හතරවෙනි එකත් මගේ. ඒ ඉස්සර නියෝග 24 25 කියවන්න ගරු නියුත කතානායකතුමනි හදිසියේ කල් තැබුවොත් මේ කතා ගන්න බැරි වුණොත් ඒක ඊළඟ මාසේ සිකුරාදා දිනේට එනවා මේ 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 කාරණේ. එහෙම තමයි යන්න ඕනේ. නමුත් ගරු නියුත කතානායකතුමනි ප්‍රශ්නේ දැන් මගේ අද පළවෙනි එක තිබෙනවා. ඔය දෙවෙනි එකත් තියෙන්න ඕනි මගේ. ඔබතුමා දන්නවා මම පාර්ලිමේන්තු නීතිය සම්ප්‍රදාය සියල්ල ගරු කරලා ඒ ඒ ඒ ඒ වාරදී වෙන නිසා තමයි ක්‍රියාකාරකම් වලට මේ മന്ത്രി යෝජනාව පෙළ ගැසුනේ. උදාහරණයක් ගත්තොත් අපේ බුද්ධිගපතන මන්ත්‍රීතුමා මේ පෞගේ 8 වෙනි පාර්ලිමේන්තුවේ එතුමා පළවෙනි යෝජනාව දෙවෙනි යෝජනාව තුන්වෙනි යෝජනාව එතුමාගේ ඒ කැපකිරීම සහ මාංශය අනු පහක්. හැබැයි මේක වෙනස් වෙලා න්‍යාය පුස්තකයේ ලොකු අසාධාරණයක් ගරු නියෝජක නම් හොද ඔබතුමා දන්නවා ඒ ක්‍රියාකාරීත්වය ලබා ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. ඒතර ඉස්සාර නියෝග වල තිබෙන නියෝග වලින් ඈත් වෙලා මේ ක්‍රියා කිරීම හරහා මට මගේ කැපකිරීම වල ලොකු අසාධාරණයක් කියලා තියෙනවා. මගේ මාංශෙම ලොකු අසාධාරණයක් කියලා තියෙනවා. ඒ අසාධාරණය නිවැරදි කරන්න නම් මගේ මොන පස්වෙනි යෝජනාවට අත ගන්න වෙන්නේ නැහැ. මොකද මගේ ඒක එකට හෝ දෙකට එන්න වෙනවා නේ කරුණාචාර්ය කතානායක. මම මේ තියෙන සම්ප්‍රදාය නීතිය අනුකූලව ක්‍රියාත්මක කළා තිබෙනවා නම් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ නිලධාරීන් බලධාරීන් වගකිය යුතුයි. ඒ එසේ නොවී කටයුතු කිරීම කරු සභානායකතුමා මට ලොකු අසාධාරණයක් කියලා තිබුණා. එසේ අසාධාරණය දැන් ඒක නිවැරදි කරනවාද? මොකද පස්වෙනි යෝජනාව දෙවෙනි තැනට දෙනවාද? එහෙම නැත්නම් කරුණාචාර්ය කතානායකතුමනි මම විරෝධය පාලා මගේ කිසිම යෝජනාවක් අද දින මම කතා කරන්නේ මගේ එළියට යන. මොකද මේක හැමදාම දිගින් දිගටම කරන්න බෑ. කරු නියෝජක කතානායකතුමා ඔබතුමා දන්නවා මම හරි ආසයි මේ මේ වැඩ පිළිවෙල කරන්න. මොකද අටවෙනි පාර්ලිමේන්තුවේ තමයි දැම්ම මගේ කතාවේ නැහැ. ආවේ නැතුනේ ඒ අපිට කලින් ඉතාමත්ම උනන්දුවෙන් අපේ ගරු මන්ත්‍රීතුමාලා ඒක කරා. ඒකේ වගකීම වරප්‍රසාද උන්ට ලැබුණා. නමුත් දැන් අද මට මගේ ලැබෙන්න තියෙන දේ ලැබිලා නැහැ ගරු නියෝජක කතානායකතුමා. ඉතින් මේ පිටිපස්සේ සාධාරණයක් කරන්න එහෙම නැත්තම් මම මගේ විරෝධය පානවා.
සභානායකතුමා.
එහැකි මොකද මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා මේ වෙන හේතුවක් නිසානේ මේලන්ට දැනුම් දීලා තියෙනවා නීතිඥ සාරකර කාර්යසම් මැතිතුමත් රංජිත් බණ්ඩාර මැතිතුමත් කෝකිලා ගුණන්දර මැතිනියත් නොපිනෙමෙන්න බව. ඒක නිසා බුද්ධික ගුණන්දර මන්ත්‍රීතුමාගෙන් පස්සේ ඔබතුමාය ගන්න පුළුවන්.
අපේ චමෙන්ද විජේ
ඔයිසුදේ කරු සභානායකතුමා නමුත් කරු සභානායකතුමනි මේ ක්‍රියාත්මක වුණාට පස්සේ ඊළඟට එන්නේ න්‍යාය පුස්තකයට මෙන්න මේ ඔබතුමාලා තේරි කාර්යක සභාවේ ගත්ත තීන්දුව. එතකොටත් මට අසාධාරණයක් එනවා.
ඒක පෙළ ගැස්සන්න ඕනේ.
ඒ නිසා මේ පෙළ ගැහිීම සිද්ධ වුණත් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම ඇත්තටම මේ මගේ පළවෙනි යෝජනාව මම ක්‍රියාත්මක කරන්න මට එනවා පස්වෙනි දිනේ දාලා තියෙන මගේ යෝජනාව අද දිනට ගන්න එපා කරු විතර තමයි. ඒක ඊළඟ දිනේ එක මගේ ඉදිරි පළවෙනි එක හෝ දෙවෙනි එක හෝ විදියට මට ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
පස්වෙනි එක එපා කියලා කියනවා.
ඔව් පස්වෙනි එක ඒක ගන්න එපායි කියන්නේ මම මගේ කැපකිරීම ඕනි මට එක හෝ දෙක එක දෙන්න ඕනි ගරු නියෝජක කතානායකතුමනි. එයා ගරු නියෝජක කතානායකතුමනි ඔබ ස්තුතින ගරු සභානායකතුමාට විශේෂයෙන්ම පළාත් පාලන ආයතන කසල බැහැර කිරීම ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයක් වර්තමාන වන විට කසල බැහැර කිරීම වගකීම පෞද්ගලික සමාගම වෙත බාර දීම හේතුවෙන් බදු කියන ජනතාවගේ විශාල මුදලක් අදාළ සමාගම වෙත විතන් වන හේන් එම කාර්යයන් සඳහා පළාත් පාලන ආයතන සේවයේ එදා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්න විසින් ගනු ලැබිය යුතුය මේ පාර්ලිමේන්තුව යෝජනා කරයි. උදේය ගරු නීති කතානායකතුමනි ස්ථිර කරලා පස්සේ මම ආයෙ කතා කරන්න.
එතුමනි මේ මම මේ යෝජනාවට කතාවක් කරන්නේ මම ස්ථිර කරලා වාඩි වෙනවා. ඒතර සම්ප්‍රදාන කුලව මෙතුමට පුළුවන් කතාව කරගෙන යන්න.
ඔව් ඔබතුමායි කතාව කරලා ඊට පස්සේ ස්ථිර කරන්න පුළුවන්. නගරබන්තුම මේ අපේ මේ චමින්ද විජේසිරිපත්තුමාගේ එතුමා කතාව කරලා අවසන් වුණාට පස්සේ ස්ථිර කරන්න පුළුවන්.
විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි සභානායකතුමනි පළාත් පාලන ආයතන එක නියෝජනය වෙලා පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරයෙක් ඇටියට ඒ වගේම අද රටේම ලෝකෙම තිබෙන ප්‍රශ්න මේ කැලිගසල බැහැර කිරීම සහ ඒ කලමනාකරණය පිළිබඳ ප්‍රශ්නයි. මම මේ ප්‍රශ්නේ ඇත්තටම අටවෙනි පාර්ලිමේන්තුවේ දක්වා මේ යෝජනාව ඉදිරිපත් කරගෙන එන මොහොතක තමයි අද දිනේ මේක සම්බන්ධ වෙන්නේ. මේකට අලුතින් කාරණා ගානක් මම ඉදිරිපත් කරනවා. ඒ විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා පළාත් පාලන ආයතන බොහොමයක් ස්වයං උත්පාදන ආදායම තුළ තමයි නඩත්තු වෙන්නේ දෙන්නේ. රජයේ හෝ පළාත් සභාවේ මැදිහත් වීම තිබුණත් සමහර වෙලාවට එහි ප්‍රතිපාදන සම්බන්ධ වෙනකොට ඒ පළාත් පාලන ආයතනයට මූලික අවශ්‍යතාවය දෙන කාරණා පිළිබඳව මගහැරෙනවා. බොහෝ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ අවශ්‍යතාවය තමයි මාර්ග හැදීම වෙනත් වූ කාරණා. හැබැයි අපි දන්නා ප්‍රායෝගිකව අපේ රටත් අද බරපතල විදියට මුණ පාලා තිබෙනවා මේ පරිසර පද්ධතියන් තුළ තිබෙන විනාශකාරී තත්ත්වර හේතුව අවිධිමත් ලෙස කසල බැහැර කිරීම. මේක ගෘහන් වලින් සිද්ධ වෙනවා, කර්මාන්ත ශාලාවෙන් සිද්ධ වෙනවා, සෑම අංශයක් සිදීම සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මේවා කළමනාකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතනවල ඉන්න ඒ වගකිය යුතු සභා ලේකම් සහ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණ යටතේ කෙරෙන්නා වූ ඒ සේවකයන් යොදවා කිරීම පිළිබඳව යම් පළදායී තත්ත්වයක් තියෙනවා කියන කාරණේ පිළිබඳව මම කියන්නේ. මම බණ්ඩාර මහනගර සභාවේ නගරාධිපතිවරයා හැටියට පත් වෙනකොට ගරු නියෝජක කතානායකතුමනි, ඒ මහනගර සභාවක් වෙන්නේ මුල් අතාවට 2011යි. ඒ මුල්ම නගරාධිපති හැටියට මම පත් වෙනවා. හැබැයි නගර සභාව කාලය තිබුණු අක්කර භාගික ප්‍රමාණය තමයි කුණු කසල බැහැර කරන්නේ. හැබැයි මට අරුබුදයක් එනවා, මහනගර සභාව වෙනකොට තවත් නගර සභාව වසම් ග්‍රාමසේක වසම් හතක් අටක් එකතු වෙනවා. හැබැයි එහි බැහැර කරන කුණු කොතනද දාන්නේ කියන කාර්ය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ආවා. මොකද ඉඩ ප්‍රමාණයේ ගැටලුවක්. නමුත් මම එදා හිටපු පළාත් පාලක කොමසාරිස්වරයාගේ අවසරය අරගෙන සභාවට අනුයුක්ත කර ගනිමින් ආදේශ කර ගනිමින් සභාවේ සභා අරමුදලින් පරිගියවලා ස්ථිර කිරීමේ පදනම මත ඒ සේවය යොදවගත්. ඒ හරහා ගරු නියෝජකතානායකතුමනි, මට හැකියාව ලැබුණා එකක් අපේ අධීක්ෂණ යටතේ ඍජු අධීක්ෂණයද මේ සේවකයන් හරියට යොදවලා ඒ කාර්යභාරය කරවලා ඒ කසල කළමනාකරණය කරලා එදා තිබිච්ච ඒ පරිසර අමාත්‍යංශ හරහා තිබිච්ච විවිධ තරඟවලින් මොකද කසල බැහැර කරන්න තිබිච්ච පුංචි වපසරේ ඉඩ ප්‍රමාණය පාවිච්චි කරලා මහා විශාල දැවැන්ත වෙනසක් සිද්ධ කරන්න කටයුතු කරා. එහිදී මට විශේෂයෙන්ම හරිත රන් සම්මානය ලැබුණා. මම ඇත්තටම සතුටු වෙනයි මගේ කයා කරේ. මම මේ කියන්න හදන්නේ ගරු ඇමැතුමනි, දැන් අපේ රටට තියෙන බරපතල අරුබුදයක් කසල කළමනාකරණය නොකිරීම හරහා පරිසරය විනාශ වෙලා තිබෙනවා. හැබැයි අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් මේ කසල සම්පතක් ඇරිට පාවිච්චි කරනවා. විදුලි නිෂ්පාදනය කරන්, බයෝගෑස් නිෂ්පාදනය කරන්, මේවා ආර්ථික වශයෙන් මං හිතන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් ඉතාම වැදගත් කාරණයක් කරුණ යුතු කතානායක. දැන් බලන්න විදුලිය අර්බුදය අපේ රටේ තිබෙනවා. ඒ විදුලිය අර්බුදය හරහා රටේ විවිධ මිලදී ගැනීම හරහා විවිධ අයථා ගණදෙන සිද්ධ වෙනවා කියන කාරණාව චෝදනාව අපි කරනවා. හැබැයි විදුලිය උත්පාදනය කරන්න පුළුවන් සම්පත තියලා ඒක මහපාරේ තියලා පරිසර පද්ධතිය විනාශ කරනවා. හැබැයි ඒවට අවශ්‍ය වැඩපිළිවෙලක් අමාත්‍යංශ හරහා මැදිහත් විය යුතු නැත්. අපි දැන සමහර ආයතන ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් කොළඹ ප්‍රදේශයේ කැලිකසර වලින් විදුලිය නිෂ්පාදනය වෙනවා. අපි දන්න විදියට ගරු ඇමතුමනි සභානායකතුමනි, ඒ කැලිකසරත් මදි ප්‍රමාණවත්ම මදි ඔවුන් බලාපොරොත්තු වෙන විදුලි උත්පාදනය. හැබැයි මේ රටේම ගත්තම විශාල කැලිකසර ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වලින් අවිධිමත් ලෙස බැහැර කිරීම කරනවා. ඇයි අපිට බැරි අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේ අපි දැන් දන්නවා පළාත් පාලන වශයෙන් ආයතන වශයෙන් අපිට කියන්න පුළුවන්. දිස්ත්‍රික්ක වශයෙන් අපිට කියන්න පුළුවන්, පළාත් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒවා දන්නව නොදනව නෙමෙයි මේ 225 නියෝජනය වෙන්න හැමෝම තමන්ගේ පළාත් පාලන ආයතනය පිළිබඳව දන්නවා. එහෙනම් මේ ප්‍රදේශවල අද අපේ රටේ තියෙන බරපතල අරුබුදයකට තිබෙන විදුලි නිෂ්පාදනය සඳහා මේ රටේම අවිධිමත්ව බැහැර කරලා තිබෙන කසල ටික අපිට එකතු කරලා ගෙනත් දීලා ඒ මදි ප්‍රමාණය එකතු කරලා දීලා තවත් විදුලි නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා ඒකයි අපි මේ යෝජනා කරන්නේ. මේවා ක්‍රියාත්මක විය යුතුයි. අපි දැන් පෞද්ගලිකව ගිහිලා මිලදී අරගෙන අධිමනට අරගෙන ඒ අලාභය විඳින්න වෙලා තියෙන මේ රටේ පුරවැසියන්. එහෙනම් අපේ මේ රට තුළ ඉන්න ඇමතිවරු වෙන්න පුළුවන්, රාජ්‍ය ඇමතිවරු වෙන්න පුළුවන්, ඒ ආණ්ඩුව සියල්ල මේ මොහොතේ මේ වෙලාවේ කළ යුතු දේවල් දැන නොදැනවා ඉන්නවාද කියන චෝදනාව මේ රටේ ජනතාව සහ උද්ගතියත් සමාජයට හිතන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ කාලීන වෙලාවේ වැදගත් වෙලාවේ අපිට පුළුවන් කරු සභා නායකතුමනි මේ පළාත් පාලන ආයතනවල තමන්ගේ කුණු ටික එකතු කරලා ගේන්න බැරි නම් අමාත්‍යංශයේ පළාත් පාලන අමාත්‍යංශයේ මැදිහත් වෙලා ඒ උපකරණ ටික හදලා ඒවා පටවලා ගෙනල්ලා මේ විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් තැනට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පළාතේ ඒ පළාත් පාලන ආයතන කීපයක් ආවරණය විදියට එකතැනකට කුණු ටික ගෙනල්ලා ඒ වැඩපිළිවෙල කරන්න හදන්න පුළුවන් නම් මම හිතනවා විදුලි නිෂ්පාදනය තවත් ශක්තියක් එයි. මේ විතරක් නෙමෙයි, අපේ හිටපු මහැමතුමා ඉන්නවා ශනිදී රාජපක්ෂ මැතිතුමා, එතුමා මම නගරාධිපති කාලේ මහැමතුමා, ඔබතුමා දන්නවා මම කැලිකසල තිබිච්ච මහා දැවැන්ත කන්දක් ඒ කැලිකසල ප්‍රමාණය සියල්ල පෝර බවට පත් කරලා අපේ ප්‍රදේශයේ ගොවින්ට ඒක අලවි කරා. එකකේ පළාත් පාලන ආයතන වල තිබිච්ච ආදායම් උපාදන වැඩපිළිවෙලක් හැටියට අපි ක්‍රියාත්මක කරා ගරු නියෝජක කතානායකතුමනි. එහෙනම් මම පළාත්පාලන අමාත්‍යාංශයට යෝජනා කරන විශේෂම සම්පත් මදිභාවයේ තියලා මුදල් නැති නිසා ඒ කැලිකසල කන්ද එහෙනම් ගොඩ ගන්න එකතු කරන ඒකරාශී කරන තැන ඒ කුණු කසල හලන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න. ඒ එක පැත්තකින් ආදායමක් අපි දැක්කා ලොකු උත්සාහයක යෙදුනා පෞගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාබනික පොහොර වැඩපිළිවෙල යන්න. ඒ කාබනික පොහොර විදේශ රටවලින් ගේන්න. හැබැයි අපිට තිබුණා අපේ රටේ තිබෙන මහා දැවැන්ත කුණු ගොඩ ගහලා තියෙන කුණු කන්දල් ටික හලලා දාලා ඒවා මේ රටේ ජනතාවට දීලා වියදමක් නැතුව ඩොලර් එකතු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබුණා. ඒවා අපෙන් අයත් වෙන්න පුළුවන්. දැන් අපිට මේවා යෝජනා කරනකොට මේවා ඔළුවට අරගෙන ඒවා හිතට අරගෙන මේ රට ගැන හිතලා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අමාත්‍යාංශ මට්ටමේ තියෙනවා නැද්ද කියන කාරණේ පිළිබඳව අපි කියනවා. මොකද අද සභානායකතුමා තමයි ඒකට උත්තරේ දෙන්නේ. ඇමතිතුමා විශේෂ කාරණකට යන්නේ නැති. විශේෂ මම හිතනවා අපි දැන්වත් අපේ රට තුළ අපට කල හැකි අපෙන් මග හැරුණු මග හරින බොහෝ දේවල් නිවැරදි තැනට ගන්න පුළුවන් නම් ඔබලා හැමදාම කියන්නේ විපක්ෂයේ චෝදනා කරනවායි කියලා. මම හිතනවා මේ යෝජනාව එක පැත්තකින් කසල එකතු කිරීමේ වැඩපිළිවෙලට ඒ අධීක්ෂණ වැඩපිළිවෙලට පළාත් පාලන ආයතනවලම නියෝජනය කරන ඒ සේවකයන් හරහා මේක කරන්න කියන වගේම ඒ පළාත් පාලන ආයතනවල තිබෙන අවිධිමත්ව බැහැර කරන කැලිකසල නිවැරදිව මේ රටේ ධනය උත්පාදනය රටේ සංචිතය ඉතුරු කරන්න පුළුවන් රටේ පිරිවැය අඩු කරන්න පුළුවන් ඒ වැඩපිළිවෙල යොදව ගන්න කියන යෝජනාවත් එකතු කරනවා ගරු නියෝජක කතානායකයෝ. ඒ වගේම මම හිතනවා අපිට පුළුවන් බයෝ ගෑස් එක දැන් අද ගෑස් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් තිබුණත් ඒවා ගේන්නේ ඩොලර්ස් දීලා. දැන් සංචිත පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා ගරු සභානායකතුමෝ. ලෝකේ බොහෝ රටවල් ඇවිල්ලා අපේ රට අත දිගු කරලා අත දීලා hina වෙලා ගියාට එයාලා කියන්නේ හරි ණය ප්‍රතිගීවිගත කරන්නේ කරන්න අවුරුද්දක් තුනක්ද හතරක්ද කමන්නේ ඊට පස්සේ අපේ ණය ගෙවන්න පොලියත් එක්ක ණය ගෙවන්න එපා කියලා යන්නේ නැහැ පොලිය ගෙවන්න එපා කියලා යන්නේ නැහැ ණය කවදා හරි අපර ගෙවන්න වෙනවා ඩොලර් වලින්. එහෙමනම් සංජිත මේ රටෙන් ඈත් වෙනවා වළක්වා ගන්න පුළුවන් බොහෝ දේවල් අපිට කළ හැකිව තිබෙනවා. මේ කළ හැකි මේ යෝජනා ගණනාවක් මේ පළාත් පාලන අමාත්‍යාංශය තුල මේ පළාත් පාලන ආයතන තුලින් කළ හැකි කියන කාරණේ පෙන්වා දෙමින් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න කෙසේද කියන කාරණේ පිළිබඳව ගරු අමාත්‍යාංශයේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
යෝජනා විස්තර කිරීම ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි
පහක කාලයක් තිබුණා.
පළාත් පාලන ආයතන කසල බැහැර කිරීම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයක් සම්බන්ධයෙන් චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව පිළිබඳව මම මේ සභාවේ අවධානය යොමු කරන අතරේ ස්ථිර කරමින් විශේෂයෙන් සඳහන් කරන්නට උවමනයි. මේක කාලෝචිත යෝජනාවක්. මේ යෝජනාව අපි ක්‍රියාත්මක කළ යුතුව තියෙන ලෝකයේ තිබෙන අනිත් උදාහරණත් එක්ක බලපුවාම ඔබතුමත් පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක් ඔබතුමා දන්නවා පළාත් පාලන ආයතන වල තමයි මේ වගකීම තියෙන්නේ. මේ කසල කියන්නේ ලෝකය මුදල් උත්පාදනය කරන සම්පතක් බලශක්තිය උත්පාදනය කරන සම්පතක් පොහොර නිෂ්පාදනය කළ ඒ හරහා මුදල් උත්පාදනය කරන සම්පතක්. හැබැයි අපි කසල නිසා ලෝකෙ වාර්තාවත් කියලා තියෙන සම්පතක් විදියට නෙමෙයි කසල කඩු කරන් වැටලා ලෝකෙ මිනිස්සුව මිය ගිය රටක් විදියට. ඉතින් එහෙම තමයි අපි රෙකෝඩ් තියලා තියෙන්නේ. ඒ නිසාම මේ යෝජනාව අර මහවැලියට මුදල් යොදවනා වගේ යදෙව්වා වගේ රටේ තොරතුරු තාක්ෂණය නැත්නම් ඊ ගවර්නන්ස් වලට මුදල් යොදවනා වගේ ඊ කොමර්ස් වලට මුදල් යොදවනා වගේ රාජ්‍ය පෞද්ගලික අපි කියන්නේ හැම එකම ආණ්ඩුව කරන්න ඕන කියලා සියලු ව්‍යාපාර ආණ්ඩුව කරන්න ඕන කියන තැනක අපි නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක PPP ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් රජයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව සමෝදානික වැඩපිළිවෙලක් කරා මේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා යෝජනාව ස්ථිර කරමින් මම සදහන් කරනවා.
බොහොම ස්තුතියි.